Honorable WMM Amila Prasad, you have 14 minutes.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.
අද දවසේ ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධ ඉතා වැදගත් සංශෝධන පනතක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඇතරම තහනම් උත්තේජක කියන මේ මාතෘකාව අරගත්තහම මේක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේකේ දැනුවත්ව ගනු ලබන උත්තේජක නිසා ඇතිවන බලපෑම්, ඒ වගේම නොදැනුවත්කම නිසා ගන්න සමහර උත්තේජක නිසා ඇතිවන බලපෑම් කියන දෙආකාරයකින් මේක බලපානවා. විශේෂයෙන්ම ලංකාව වගේ කාලයකට වතාවක් ක්‍රීඩාවතින් ඉහළ දක්ෂතාවයන් පෙන්වන්න අවස්ථාව ලැබිලා තියෙන රටකට, ඒ කියන්නේ ඔලිම්පික් පදක්කම් ගත්තොත් ඔලිම්පික් පදක්කම් දෙකක් විතරයි අපිට මේ වෙනකම්ම තියෙන්නේ. ඒ ඔලිම්පික් පදක්කම් දෙකෙත් ගෙවුණු අවුරුදු 25ක කාල සීමාව තුළ එක ඔලිම්පික් පදක්කමක් විතරයි සුසන්තිකා ජයසිංහ ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම. ඒ එතනින් පසුව ක්‍රීඩාවේ අපිට සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා තවමත් අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ නිසා මේ ශේෂ්ත්‍රය විශාල වශයෙන් දියුණුවටපත් විය යුතු ශේෂ්ත්‍රයක් විදිහට තමයි මම දකින්නේ. මොකද මේ උත්තේජනය කියන ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙන්නේ, මේ උත්තේජක කියන ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙන්නේ තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්නට බාහිරින් ලබා ගන්නා සංඝටක, එමත් නැත්නම් ප්‍රෝටීන් වර්ග නිසා ඇතිවන තත්ත්වයන්. ලංකාවේ මේ සම්බන්ධ ආයතන සමූහයක් තියෙනවා. ඒ ආයතන සමූහයේ බොහොම දක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා, ඊට අමතරව දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ අයට අවශ්‍ය පහසුකම් සහ අරමුදල් ප්‍රමාණවත් ලෙස අපේ ආණ්ඩුව වලින් සපයනවාද කියන ප්‍රශ්නය පළමුව පැන නගිනවා. දෙවැනි කාරණාව තමයි මේ ක්‍රීඩාව කියන එක අද වෙද්දී පිට්ටනිය ඇතුලේ සිද්ධ වෙන එකකට වඩා පරීක්ෂණාගාර ඇතුලේ තමයි සිද්ධ වෙන්නේ. ඔලිම්පික් පදක්කමක් වෙන්න පුළුවන්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදන එක වෙන්න පුළුවන්. තවදුරටත් මේක පිට්ටනියට සීමා වෙන්නේ නැහැ. මේක පිට්ටනියෙන් එළියේ මේ භෞතික විද්‍යාව, ගණිතය, ඊට අමතරව පෝෂණය කියන මේ කොටස් සියල්ල එකතු කරලා නිර්මාණය කරගන්න ක්‍රීඩකයෝ තමයි ලෝකයේ ලෝක මට්ටමට යන්න සුදුසුකම් සපුරන්නේ. මේ ගෙවුණු කාල සීමාව පුරාවටම අපේ දක්ෂ දරුවන්ට මෙන්න මේ තාක්ෂණික සහාය නිසි පරිදි ලැබුණද, එමත් නැත්නම් මේ තාක්ෂණික සහායට අමතරව ඒ අයගේ දක්ෂතා වර්ධනය කරගන්න අවශ්‍ය දැනුම නිසි ආකාරයෙන් ලැබුණද කියන ප්‍රශ්නය තමයි මේ ජයග්‍රහණ ප්‍රමාද වෙන්න හේතුව. ඒ නිසා මේක පිළිබඳව මේ තහනම් උත්තේජකවලට එහාට ගිහිල්ලා කොහොමද අපිට මේ ක්‍රියාවලිය ඇතුලේ මේ ක්‍රීඩකයන් දක්ෂතාවයෙන් වර්ධනය කරගන්නේ කියන එක පිළිබඳව සොයා බලන්න සිද්ධ වෙනවාමයි. මේකේ මම අර කල්ලුත් සඳහන් කළේ දක්ෂ නිලධාරීන් සහ වෛද්‍යවරුන් ඉන්නවා. හැබැයි රජයක් විදිහට මේ පනත ප්‍රමාද වීම ඇතුළෙම කියවෙනවා අකාර්යක්ෂමතාවය. මේ පනත ප්‍රමාද වීම හරහා සමහර ක්‍රීඩා තරඟ පැවැත්වීම සඳහා තිබූ අවස්ථා පවා ගිලීලා ගිහිල්ලා තියෙනවා කියලා මම හිතන්නේ ක්‍රීඩා ඇමතුමා දන්නව ඇති. එකක් තමයි සවි එසවීමේ ජාත්‍යන්තර තරඟාවලිය. මේ තරඟාවලිය අපිට අරගන්න තිබුණා, මේ පනත ක්‍රියාත්මක වෙලා තිබුණා නම්, මේ සංශෝධන ගෙනල්ලා තිබුණා නම්. තව මම අහලවත් නැති එකක් මේ අද දවසේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දැනගන්න ලැබුණා, ජුජුත්සු ක්‍රීඩාව කියලා එකක්. මම මේක මොකද්ද කියලා දන්නේ නැහැ. මම හිතන්නේ ක්‍රීඩාව මේ කරාටේ වගේ එකක්. මේකේ තරඟකරුවන් 500ක් විතර සහභාගී වීමට නියමිතව තිබුණු තරඟාවලියක් සංවිධානය කිරීමේ අවස්ථාව මගහැරුණෙත් මේ පනත ප්‍රමාද වුණු නිසා තමයි. ඒ පිළිබඳව ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය තමයි ඒකට හේතු. ඒකෙන් අපිට ලැබිච්ච අවස්ථාවක් එක පැත්තකින් විදේශ විනිමය අහිමි වීමත් බලපානවා. ඒ වගේම තමයි මේ කාල සීමාව ඇතුලේ මේ මාස ගාණක් යනවා පනතක් ක්‍රියාත්මක කරගන්න, ඒක නිසා ඇතිවෙච්ච තත්වයක් කියලා මට කලින් උත්තර දෙනවා දැක්කා. එහෙම මාස ගාණක ප්‍රමාදය අකාර්යක්ෂමතාවයේ මිසක් වෙන එකක් නෙවෙයි ඇමතුමා. හැබැයි ඔබතුමා බොහොම කාර්යක්ෂමව කටයුතු කරලා මේ අනුරාධපුරයේ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකතුමාගේ තහනම ඉවත් කරපු වැඩේ නම් කරලා දුන්නා. අර සයිකලින් සංගමේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න බෑ කියලා නේපාලේ ගිහිල්ලා තහනම් කරලා හිටියේ කරු අයියා, ජනාධිපතිතුමා කරු අයියා කියලා කතා කරන කෙනා. එයාගේ තහනම නම් ඉක්මනට ඉවත් කරලා ප්‍රාදේශ සභා චන්දර ඉදිරිපත් වෙන අවස්ථාව දුන්නා. ඒ එච්චර ඉක්මනට පනතුත් ක්‍රියාත්මක කරන්න යූසුලුව කටයුතු කරන්න කියලා ක්‍රීඩා ඇමතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ජනතාවට සුගත් තිලකරත්න කියලා ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරයෙක් අපි පත් කරගෙන රටේ ක්‍රීඩාව ගැන දන්න කෙනෙක් පත් කරගෙන ජනතාවට කිව්වා මේ ක්‍රීඩාව ගැන දන්න අය දැන් ඉන්නේ කියලා. නමුත් සුගත් ඉන්නවා නම් මම එයාගෙනුත් මේ කතාව ඇහුවා. ඔබගේ පැමිණීම හරහා මීට පෙර ක්‍රීඩාවේ ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරුන්ට වඩා සිද්ධ වෙච්ච සේවය පිළිබඳ අදහසක් ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනි. හේතුව ඔබ පත්වෙන්නේම විශේෂ අයිකන් එකක් විදියට. ඔබගේ පත්වීම ඇතුලේ මිනිස්සු බලාපොරොත්තු වුණා මීට පෙර ක්‍රීඩාවට සිද්ධ වෙච්ච දේ. නමුත් මම ඔබේ එක දෙයක් දැක්කා. ඒකත් අසාර්ථකයි මගේ අදහස නම් 10,000ක් ක්‍රීඩකයෙකුට ලබා දීම හරහා ක්‍රීඩාවේ ඔලිම්පික් මට්ටමට යන්න බෑ ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිතුමා. හේතුව මම අර කලින් කියපු එක ඔයාලට උවමනා නම් මේකේ අලුත් තත්වයට යන්න කරුණාකරලා ලංකාවේ විශ්වවිද්‍යාලයක් හදන්න ෆැකල්ටි නෙවෙයි ෆැකල්ටි දිනනවා විශ්වවිද්‍යාලයක් හදන්න උවමනයි ක්‍රීඩා විශ්වවිද්‍යාලයක්. සබරගමු වගේ ඉඩ තියෙන තැනක් අරගෙන දක්ෂතාවයට පත් වෙන ළමයව තෝරගෙන එයාව මේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාසලට ඇතුළත් කරලා එතන ඉඳලා මේ අවශ්‍ය දැනුම උගන්වලා ක්‍රීඩාවට අමතරව ඉතුරු විෂයනුත් උගන්වලා ඒ හරහා විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන ඒ උපාධිය හරහා මේ අයව උපාධියක් තියෙන ක්‍රීඩකයන් ඔලිම්පික් සහ ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න ඕනේ. 10,000ක් දීලා එහෙම පෝෂණයෙන් මේක කරන්න බෑ. ඒක යල් පැන ගිය ක්‍රමයක්. ඊට ඉස්සරහා පියවරක් තියයි කියලා මං හිතද්දී ඔබ කරේ ඊට පහළ මීට මෙහා එකක් තමයි කරේ. ඒකෙන් සාර්ථක ප්‍රතිඵල එයිද කියලා අපි බලමු අවුරුදු පහක කාල සීමාව තුළ. මම විශ්වාස කරනවා එහෙම එන්නේ නැහැ කියලා. ඒතර ක්‍රීඩාව තියෙන්නේ මම නැවත කියනවා පරීක්ෂණාගාර ඇතුලේ. මේ ක්‍රීඩකයෙකුට උවමනා වුණාට තමන්ගේ දක්ෂතාවයේ පෙන්වන්න ඒ දක්ෂතාවයේ පෙන්වන්න මේ ක්‍රීඩකයා ලෑස්ති වෙන විදිහ අනිවාර්යයෙන්ම එයාට කියලා දෙන්න සිද්ධ වෙලා තියෙනවා සහ වෛද්‍යවරුන්ගේ සහ ක්‍රීඩාව පිළිබඳ විශේෂඥයන් විශේෂයෙන්ම ස්පෝර්ට්ස් සයන්ටිස්ට්ලා අපිට උවමනා කරනවා. ප්‍රමාණවත් පිරිසක් අපේ රටේ ඉන්නවද මේ සාකච්ඡා කරන ආයතනයට අවශ්‍ය කරන සභාපතිවරයා හොයාගන්නත් අපිට සෑහෙන කාලයක් ගියා. මම හිතන්නේ මෙතන ඇවිල්ලත් ඇති ඔබතුමාව ඇවිල්ලා ඉන්නවා නම් ඇත්තටම ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. කියුබාව ඉඳලා ඇවිල්ලා තියෙන ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්, ක්‍රීඩාව සම්බන්ධ ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. ඔබට විශාල කාර්යයක් මේ රටේ පැවරෙනවා. ක්‍රීඩාව පිළිබඳව ලොකු වගකීමක් තියෙනවා. මොකද මේක අපි පස්සෙන් තියෙන රටක්, ක්‍රීඩාවේ ඉදිරියට යන්න තියෙන රටක්. නමුත් තාම තියෙන පිටිපස්සෙන්. ඒ නිසා ඔබ සෑහෙන බලාපොරොත්තු සහගතව කියුබාවෙන් ආව දේශපාලන පත්වීමක්, ඒකත් කියන්න ඕනේ, දේශපාලන පත්වීම් කරන එකට විරුද්ධව ආපු ආණ්ඩුවක්. මම දේශපාලන පත්වීම් වලට විරුද්ධ නැහැ. දේශපාලන පත්වීම් වල දක්ෂ මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ගේ වැඩ ගන්න ඕනේ. ඒ වගේම ඔය ආයතනයේ වෛද්‍යවරිය ඉන්නවා ડોક્ટર ශිරෝමණි තුරුම් කොටස මතකනේ. එතුමියත් විශාල කාර්යභාරයක් මේ ක්‍රීඩාව වෙනුවෙන් ඉෂ්ට කරනවා. ඒ නිසා එතුමියට අවශ්‍ය ශක්තිය සභාපතිතුමා ලබා දෙන්න. දේශපාලන පත්වීම් ඇතුළෙත් දක්ෂ මිනිස්සු ඉන්නවා. මේ රට ඇතුළේ මේක ඇතුළේ 76කට තාම කියන මොකක් හරි යුද්ධයක් ගැන මේක අස්සේ කියනවා. මේක ඇතුළේ 77 වෙනි අවුරුද්දත් ඉවරයි. දැන් 78 එන්නේ. ඒ නිසා මේ අලුත් පියවරකට අඩිය තියන්න ඕනේ. 76 ඇතුළේම තමයි ඔය ක්‍රීඩාකේ උඩ සල්ලි ටිකක් දෙනවා, ආපුවාම තෑග්ගක් දෙනවා. ඒකම කරන ගමන් තවදුරටත් කියනවා 76ක් ගැන. මොකද්ද මේකේ තේරුම? කෝ අරගෙන අලුත් පියවරවල් 50 පරක්කුයි. මම මේ කියන විවෘත් විශ්වවිද්‍යාල ආරම්භ කරලා නැහැ. ඒතර මේ සමහර මැෂින්ස් තියෙනවා. මේ මැෂින් වල ක්‍රියා කරන්න අවශ්‍ය කරන කට්ටිය සූදානම් කරලා නේ. මේ වගේ වැඩ ගොඩක් තියෙනකොට තාමත් 76ක් ගැන කියෝ 77ක් ඉවරුණා කියන එකත් කියන්න කැමතියි. ඒ වගේම තමයි මේ තහනම් උත්තේජක කියන ක්‍රියාවලිය වෙන්නේ ඇයි? ලංකාවේ පුහුණු කරුවන්ට නිසි අවශ්‍ය කරන දැනුම ලබා දීමේ ගැටලුවක් තියෙනවා. මේ ලංකාවේ පාසල් පුහුණු කරුවන් ඉන්නවා. පෞගේ කාල සීමාවේ සෑම පාසලකටම ක්‍රීඩා පුහුණු කරුවන් අරගත්තා. මේ ක්‍රීඩා පුහුණු කරුවන්ගේ පත්වීමේ ඉඳලා තවම ගැටලු තියෙනවා. මේ අයට ක්‍රීඩාව පිළිබඳ උපාධියක් ලබා දීලා ඒ අයව මොකක් හරි ක්‍රමයකට අධ්‍යාපනයට ආයේ අරගෙන ඒ අයව නිසි සුසුකම් සහිත තත්වයට පත් කරලා මේ ලෙවල් 1 ලෙවල් 2 ලෙවල් 3 වගේ තත්වයට අරගෙන දැන් ඕක මම දැක්ක ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ICC එකෙන් සූදානම් කරලා තියෙනවා. කෝචින් ලෙවල් 1 ලෙවල් 2 ලෙවල් 3 කියලා තියෙනවා. දැන් ලංකාවේ ICC එක මතක් වෙච්ච නිසා ලංකාවේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුවා මේ කියන පුහුණු වීම ලබලා දින්නේ කියලා ඔයලා බලන්න ඕනේ. ක්‍රීඩකේ දක්ෂ වූ පමණින් දක්ෂ පුහුණු කරුවෙක් වෙන්නේ නැහැ. පුහුණු කරුවාගේ දක්ෂතාවයේ ප්‍රමාණවත් ලෙස නැත්තම් පුහුණු කරුවාට මේ දැනුම නැත්තම් සිද්ධ වෙන්නේ මොකද්ද? තමන්ගේ දක්ෂතාවයේ පෙන්වන්න ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක ලබා දෙනවා පුහුණු කරුවන්ගේ දැනුවත් කිරීමෙන්. ක්‍රීඩකේ නොදැනුවත්ව මේ අරගන්න හෝ දැනුවත්ව අරගන්න කිසියම් බේතක් නිසා හෝ කිරිපිටි වර්ගයක් නිසා ඒක තහනම් උත්තේජක ගණයට වැටලා මෙයාට අවශ්‍ය කරන මට්ටමට වඩා ඉක්මවා කියලා තියෙනවා නම් ක්‍රීඩකයාගේ නෙමෙයි තහනම් කළ යුත්තේ පුහුණු කරුවාගේ. මේ සිද්ධ වෙනවා. මේක 아무තෙන් හංගන්න දෙයක් නැහැ. ලංකාවේ සමස්ත ලංකා පාසල් දේවල් මට්ටමේදී තරඟවල මේ උත්තේජන ක්‍රියාවලිය තහනම් උත්තේජක දෙනවා ඒක රහසක් නෙමෙයි ප්‍රධාන පාසල්වල විශේෂයෙන්ම රග්බි එහෙම නැත්නම් ඔය කරාටේ බරේසවන මේ හැම එකකම මේ ක්‍රියාවලිය වෙනවා හැබැයි අපිට තාම ලැබ් එකක් නැහැ මේ සියලු පර්යේෂණ ටික ලංකාව ඇතුලේ කරන්න ඔය 70ක් ගැන කියවන්නේ නෙමෙයි මේ අවුරුද්දේ ලැබ් එකක් පටන් ගන්න විදියක් හොයන්න ඕනේ මේ මුත්‍රා සාම්පල් රුධිර සාම්පල් යවන්නේ අහඹු ලෙස තෝරගෙන ඒකත් යවන්නේ ඉන්දියාවට නැත්නම් සිංගප්පූරුවට ලොකු වියදමක් යනවා මාස ගාණක් යනවා හැබැයි ඒත් අහඹු ලෙස කවුරු හරි කෙනෙක් ඉහළ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළොත් එයාගේ අරගෙන බලනවා එහෙම නෙවෙයි මේ අය සියලු දෙනාම පරීක්ෂා කරන්න පුළුවන් ලංකාව ඇතුලේ ලැබ් සිස්ටම් එකක් හදලා එහෙම නැත්නම් මේ මේක තව එහාට මෙහාට විමධ්‍යගත කරලා ආයතන කීපයක් බවට පත් කරලා මේ ඉන්න දක්ෂ මිනිසුන්ගේ වැඩ ගන්න ක්‍රමයක් හොයන්න ඕනේ අපි. එහෙම නැතුව මේ ක්‍රියාවලිය කරගෙන යන්න බෑ. වයස අවුරුදු 16 දී 17 දී 18 දී අසාමාන්‍ය කුසලතා පෙන්වන අය අවුරුදු 24 25 වෙනකොට ඇයි ලංකාව ඇතුලේ පදක්කමකට යන්නේ නැත්තේ? එකම හේතුව මේ තහනම් උත්තේජක. තහනම් උත්තේජක තමයි හේතුව. ඒතකොට මේ තෝරාගත්ත ක්‍රීඩකයන්ව ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරවන්නට පුහුණුකරුවන් විසින් කරන වැඩක්. ඒතර පුහුණුකරුවන්ට මේකේ බැලලා වැඩකුත් නැහැ. හේතුව මේක ඇතුලේ තියෙන භෞතික විද්‍යා මූලධර්ම සහ අනිකුත් සියලු කාරණා පිළිබඳව ඒ අයට උගන්වන්නේ නැතුව කොහොමද ඒ අය තමගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන්නේ? ඒතර පුහුණුකරුවා බලනවා වෙන ක්‍රමයකින් මේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන්ද කියලා. ඒ නිසා පුහුණුවේ වැදගත්කම සහ දැනුම ලබා දීමේ වැදගත්කම විශේෂයෙන්ම ක්‍රීඩාවෙන් සමුගත්ත ගමන් පුහුණුකරුවෙක් බවට පත්වීමට කලින් මේ සියලු දැනුම ලබා දීලා මේ තහනම් උත්තේජක පිළිබඳ දැනුම ක්‍රීඩාව පිළිබඳ දැනුම තාක්ෂණයේ පිළිබඳ දැනුම මේ සියල්ල ලබා දුන්නේ නැත්නම් අපිට කවදාවත් මේ රටින් දක්ෂ පුහුණුකරුවෝ හදන්න බෑ පුහුණුකරුවෝ හදන්න නැතුව කවදාවත් දක්ෂ ක්‍රීඩකයෝ නිර්මාණය කරගන්න බෑ ඒක තමයි මේකේ කතාව ඒ කියන්නේ කවුරු හරි ක්‍රීඩකයෙක් අපිට හම්බ වෙනවා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ගත්තොත් පැයට කිලෝමීටර් 150ක වේගෙන් දුවන්න පුළුවන් අය එකෙනෙක් දෙන්නෙක් තව හම්බ වෙනවා. එහෙම නැත්නම් තරුණ ළමෙක් හම්බ වෙනවා. පැරිවලම 140 කතර වේගෙන් බෝල් දාන්න පුළුවන් කෙනෙක්. හැබැයි මෙයාගේ තියෙන තාක්ෂණික දැනුම ප්‍රමාණවත් නැහැ. එයා දුවගෙන එන විදිය ගැටලු තියෙනවා. ඊට අමතරව එයාගේ තොරණ කාල සීමාවේ අර්බුදයේ තියෙනවා. අත කරකවන රැති වෙන ව්‍යාවර්තයේ ගැටලු තියෙනවා. බලය ලබා ගත යුතු ස්ථානය පිළිබඳව දන්නේ නැහැ. මේගොල්ලෝ ස්වභාවිකව එහෙලා දානවා. ඒ අයට තව 10000ක් දුන්නා කියලා මේ වැඩේ වෙන්නේ නැහැ. අන්න ඒ අයව ගෙනල්ලා විශ්වවිද්‍යාලයකට දාලා මේ ඉන්න නිලධාරීන්ට බාර දීලා ඇකඩමි එකක් බවට පත් කරලා මේ දැනුම දෙන්න ඕනේ සහ හැම තැනකටම අර අලුතින් ගෙනල්ලා කැමරාවක් තියෙනවා තප්පරයට ෂොට් 1000ක් ගන්න පුළුවන් ඒකෙන් වැඩ අරගන්නේ නැහැ තාම ඇයි නිලධාරී ප්‍රශ්න තියෙන එක ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ටික දෙනවා ඒගොල්ලන්ට මුචියල වැඩක් නැහැ ඒ කැමරාව අරකට අරන් ගිහිල්ලා වරකට තප්පරයකට ෂොට්ස් 1000ක් වදින කැමරාවක් ඒක අපි ඒක කොච්චර සාර්ථකද
හොනබල් අමිල ප්‍රසාද් you have 2 more minutes
මුසුති ඒතොර මේ කියන දේවල් වල පහසුකම් ටික නිසියාකාරයෙන් ක්‍රියාත්මක කර ගැනීමේ වගකීම මේ ආණ්ඩුවට තියෙනවා ඒ වගේම තමයි එහෙම නොවුනොත් අපේ හොඳ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙච්ච දේම පේනවා සමහර ක්‍රීඩකයන්ට වෙච්ච දේ පේනවා සුගත මෙතන ඉන්න නිසා ඔබේ කාල සීමාව තුළට වඩා ඔබට පේනවා දැන් අනතුරු වැඩි යයි මේ හේතුව තමයි මේ ආකාරයට නිසි පුහුණුව නොලැබී යාම චමින්ද වාසර ගත්තොත් එම අවුරුදු ගාණක් ඉංජරි නැතුව සෙල්ලම් කරනවා හැබැයි ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ කීයෙන් කී දෙනාටද ෆේස් කෙනෙකුට බෝල් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ හේතුව තමයි ඒක තව වැදගත් හේතුවක් තමයි අපේ ආයතන තියෙනවා මේකට සම්බන්ධ ආයතන තියෙනවා ඒ ආයතනවල අනතුරු සිද්ධ වුණාට පස්සේ ඒක යථා තත්ත්වයට පත් කරගන්න වැඩපිළිවෙල වල තියෙනවා හැබැයි මේක වෙන්න කලින් අර මං කියපු දුවන ස්ටයිල් එක වෙන්න පුළුවන් බෝලේ අත කරකවන විදිය වෙන්න පුළුවන් උසපයින්ෙක් කෙනා නම් ඒක වෙන්න පුළුවන් ඒ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ කරන්න සුදුසු විදිහේ වැඩපිළිවෙලක් තාම අපි ඇවිල්ලා නැහැ ඒ නිසා අනිත් රටවල් වල ඔලිම්පික් පදක්කමක් ගත්තම එයා නමින් සදාන් වෙන්නේ අහවල් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩකයෙක් කියලා අපිට මේකක් නැහැ ඒ නිසා මේක මීට වඩා පුළුල් ලෙස දැකිය යුතු දෙයක් මේ තහනම් උත්තේජක වලට යන හේතුව තමයි නිසි දැනුම නිසි පුහුණුව ඊට අමතරව තමන්ගෙන් අපේක්ෂා කරන මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක දක්ෂතාවයක් ලබා ගැනීමට දරන උත්සාහය පාසල් මට්ටමේ ඉඳලා මේ පිළිබඳව අවධානය යොමු කරලා සියලුම ජාතික ක්‍රීඩා වලට සහභාගී වෙන අයගේ මේ මුත්‍රා සාම්පල් රුධිර සාම්පල් පරීක්ෂා කරන්න ලැබ් එක හදලා ඊට අමතරව මේගොල්ලන්ගේ ක්‍රීඩා කෞශල්‍ය තාක්ෂණිකව දියුණු කරන්න තියෙන ඔය ආයතන වලට මේ අයව ගෙනල්ලා ඒ වලට ඕන කරන පහසුකම් ටික දීලා සබරගමු වගේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව පාසලක් නිර්මාණය කරලා ක්‍රීඩා පාසලක් ඒකෙන් උපාධියක් අරගෙන මෙයා වෙන්න පුළුවන් තත්ත්වයට පත් කරලා දැනට පාසල් වල ක්‍රීඩා කරන අයගෙන් ක්‍රීඩා පුහුණුකරුවන්ව මීට වඩා ඉහළ තත්ත්වයට දැනුම ලබා දීලා උපාධියක් බවට පත් කරලා ක්‍රීඩකයේ පුහුණුකරුවෙක් වෙන්න කලින් අවශ්‍ය කරන විභාග ටික පවත්වලා මේ වගේ විශාල කාර්ය ප්‍රමාණයක් කරන්න ඉතිරි වෙලා තියෙන කාර්යමක් කරන්න තියෙන අතරතුර මේ වගේ පනත් ප්‍රමාද වීමම ගැටලුවක්. ඒ නිසා මීට වඩා කාර්යක්ෂමව ලෝකයේ දිහා බලමින් ක්‍රීඩාවේ පදක්කම් උවමනයි නම් මේ ඉන්න නිලධාරීන්ට අවශ්‍ය කරන පහසුකම් නිසි ආකාරයට මිනිස්සුන්ව සතුටු කරන් 10,000ක් හරි 5,000ක් හරි 2,000ක් හරි දීලා මේක කරන්න බෑ. ඊට වඩා ඉස්සරහින් තියෙන්නේ එළඹෙන දශකයේ තුල හෝ ලංකාවට ඔලිම්පික් ඇතුළු ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ගන්න ඕනේ නම් අලුත් විදියට හිතන්න කියලා ආණ්ඩුවට යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Yes, honorable deputy minister.
අපේ අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා කිව්වා ළමයින්ට රුපියල් 10,000ක දීමනාවක් විතරයි දෙන්නේ කියලා. ඇත්තට අපි ඒක දෙන්න පටන් ගත්තේ ඉස්කෝලේ පාසල් මට්ටමේ ළමයින්ට තමයි අපි 900 ගානකට ඒක දුන්නේ. හැබැයි අපි ජාතික මට්ටමේ අපි ඔලිම්පික් පරිසාධන මට්ටම සහ ආසියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ පරිසාධන මට්ටම් වල ළමයින්ට මේ වෙනකොට ලක්ෂ 1,000කුත් ඊට අමතරව පෝෂණ දිනාව 60,000ක් ලෙසත් 210,000ක මුදලක් ලැබෙනවා. ඒ කාණ්ඩ හතරක් යටතේ අපි මුදල් මේ වෙනකොට අපි ලබා දීලා තියෙනවා. දෙවෙනි කාණ්ඩයේ යටතේ ලක්ෂයකුත් තුන්වෙනි කාණ්ඩයේ 75,000කුත් හතරවෙනි කාණ්ඩයේ 50,000කුත් බැගින්. ඒ වගේම තමයි පුහුණුකරුවන්ටත් මෙතෙක් කල් අපි පුහුණුකරුවන්ට දීමනා ලබා දීලා තියෙන සාමාන්‍යයෙන් ඒෂියන් ගේම් එකක් එහෙම නැත්නම් කොමන්වෙල්ත් ගේම් ඒ වගේ විශේෂ ක්‍රීඩා උල්ලක් අරඹයා විතරයි අපි සමහර ගෙවීම් කරලා තියෙන. හැබැයි මෙවර අපි පුහුණුකරුවන්ටත් ඒ ගෙවීම් කරලා තියෙනවා. ඒ ලබා දුන්න ක්‍රීඩකයන්ගේ මුදලින් තුනෙන් එකක මුදලක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව ඔබ පුහුණුකරුවන් ගැන කතා කරා, විශේෂයෙන් පාසල් පුහුණුකරුවෝ ගැන ගැටලුවක් තියෙනවා. උන් මේ වෙනකොටත් අනාදින මට්ටමින් නිසා සුදුසුකම් නැති ඇත් ඉන්නවා. අපි උන්ව දැනුවත් කරනවා. විශේෂයෙන්ම අපි ඉදිරියේදී සැලසුම් කරනවා මන්ත්‍රීතුමා, මේ විශේෂඥ දැනුම කියන්නේ විදේශ පුහුණුකරුවන් ලංකාවට ගෙන්නලා ලංකාවේ ඉන්න පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අපි ඉදිරියේ සකස් කරලා තිනු. මොකද අපි විශේෂයෙන් එක් එක් ක්‍රීඩාවන්ට අදාළව ගරු නීති කතා නැක තුන අපි පිටරටකට යවුවොත් අපිට පුහුණුකරුවන් දෙතුන් දෙනෙක් පමණයි යවන්න වෙන්නේ. එහෙම ඒක කියන්නේ අපිට පාඩුයි. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ විදේශ පුහුණුකරුවන් ලංකාවට ගෙනල්ලා ඔවුන්ගේ දැනුම විශාල පිරිසකට එකවර ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී මේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක වෙනවා.